ගරු චානක සම්පත් මාධුගොඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
එවින් නිස්සෘතිවන්ත වෙනවා නියෝජ්‍ය කාර්යක සභාපතිතුමිය, ඔබතුමාට අවස්ථාව දීම සම්බන්ධයෙන්. පළමුව අද දවසේ අපේ 2026 විසර්ජන පනත් කෙටුම් පතෙහි විශේෂ වියදම් ඒකක පිළිබඳ කාර්යක සභා අවස්ථාව විවාදයට ගන්න මොහොතේ මම පළමුවෙන්ම ස්තුතියක් කරන්න වේලාවකුත් කරගන්නවා. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට අද හෙට දවසේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට පත් වෙලා වසරක පත්වීමට ජයග්‍රහණය කළ වසරක කාලයක් පිරෙන දවස. මම පළමුවෙන්ම ගාල්ලේ ආදරණීය ජනතාවට, ඒ වගේම ගාල්ලේ අපේ කණ්ඩායම නායකත්වයේ දීප මොහන් පිටිසිල්ලා මැතිතුමා ප්‍රදාන අපේ මන්ත්‍රී කණ්ඩායමට අපිත් එක්ක තරං කරපු, ඒ වගේම අපි වෙනුවෙන් තෙනී සිටපු ගාල්ලේ ආදරණීය ජනතාවට මේ මොහොතක් කරගන්නවා මගේ ස්තුතිය පිරිනමන්න. වගේම ගාල්ලේ ජනතාව අපි කෙරෙහි තබපු විශ්වාසය රකිමින් ඉදිරියට කටයුතු කරනවා කියන කාණ්‍යත් මේ මොහොතේ සිහිපත් කරමින් මම මගේ කතාව ආරම්භ කරන්නම්. ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමිය, අද දවසේ අපි මේ විවාදයට ගන්න මොහොතේ අපි කතා කරා පහුගිය කාලේ 76 වසරක සාපය පිළිබඳව කතා කරා. ඒ වගේම 2225 මන්ත්‍රීවරු සාපයක් කියලා කතා කරපු අතීතයක් අපිට තිබුණා කියන කාරණය අපිට අමතක කරමින් මේ කතාව ආරම්භ කරන්න බෑ. එහෙම අතීතයක එහෙම චෝදනා කරපු කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවේ බලය අරගෙන ඉන්න මොහොතක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ 76 වසරේ සාපය, ඒ වගේම 225 සාපයක් කියපු එදා දවසේ වෙනුවෙන් තර්ක කරපු කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ වගකීම් දරන වෙලාවේ අද ඔවුන්ට ඒ වගකීම, ඒ ඔවුන් කියපු කාරණා මේ සමාජය තුළ ඔප්පු කිරීම ඔවුන්ගේ වගකීමක් විදියට සිහිය තබා ගත යුතුයි කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම අද අපි 2026 වර්ෂයේ පිළිබඳව කතා කරනකොට අද ජනාධිපතිතුමාගේ වැශීෂ්‍ය පිළිබඳව අපි කතා කළ යුතුයි. අපි දන්නවා අද මේ රටේ ජනතාවගේ බහුතරයක් කැමැත්ත මත ඔබේ ජනාධිපතිතුමා මේ රටේ බලය ලබා ගත්තා. එතුමා 2025 වර්ෂයේදී බිලියන 9ක මුදලක් එතුමගේ වැශීෂ්‍ය වෙනුවෙන් වෙන් කරගත්තා. අපි කවදාකවත් ජනාධිපතිවරයෙක් වෙන් කරගන්න මුදල පිළිබඳව අපිට වාදයක් නැහැ. රටේ විධායක ජනාධිපතිවරයා, ඔහුට ඒ වැඩ කිරීමට ඒ වටපිටාව ගොඩනාග ගන්න ඕනේ. හැබැයි 2025 වර්ෂයේදී අපි බිලියන 9ක් වෙන් කරනකොට 2026 වර්ෂයේදී ජනාධිපතිවරයා එතුමා වෙනුවෙන් බිලියන 11ක මුදලක් වෙන් කරගෙන තිබෙනවා. ඒ වගේම 2026 27 වර්ෂයේදී 2000 පුරෝකථනය කළ තිබෙනවා බිලියන 12කුත්. ඒ වගේම 2028 වර්ෂයේදී පුරෝකථනය කළ තිබෙනවා බිලියන 12.4කුත්. අපිට පැහැදිලි ගැටලුවක් මතුවෙනවා. ඔබේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වෙනි පිටුවේ තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒතර අපිට පේන්නේ නැහැ 2028 වෙනකන් ඔබ පුරෝකථනය කළ තිබෙනවා, ඔබ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන පිළිබඳව කතා කළ තිබෙනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පිළිබඳව අපිට දකින්න ලැබෙන්නේ. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශ 194 පිටුවේ පැහැදිලිව සඳහන් වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා පාර්ලිමේන්තු ක්‍රමයක් ගෙන්නවා කියන කාරණය. හැබැයි ඒක සිදු වෙලා නැහැ. හැබැයි පෞද්ගලික මන්ත්‍රීවරයෙක් ඉදිරියේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් කැමැත්ත තිබෙන, විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ තිබිය යුතුයි කියන විශ්වාස කරන මන්ත්‍රීවරයෙක් ඉදිරියට මම මගේ පැත්තෙන් මම කැමතියි ඔබ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තු ඔබ මේ රටේ ආදරණීය ජනතාව කෙරෙහි විශ්වාස කරමින් තබපු ඒ ලියවිල්ලේ සඳහන් දේ නොකිරීම පිළිබඳ මම යම් තත්ත්වයකට සතුටු වෙනවා කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමියනි, මට කියමනක් මතක් වුණා. මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට ගමන් කරන ආණ්ඩුවක් බවට පත් වෙලා. ඒ වගේම එවකට හිටපු එංගලන්තයේ හිටපු අගමැති වරයෙක් විදියට කටයුතු කරපු විල්සන් චර්චිල් මැතිතුමා කියපු කාරණේකුත් කියන්න හිතුණා. මම විශ්වාස කරනවා ඒ එතුමගේ ඒ කියපු කාරණය මේ ආණ්ඩුවට ගැලපෙනවා කියන කාරණය. එතුමා කිව්වා ඔබේ ප්‍රතිපත්ති ලියවිල්ල කොතරම් අලංකාර වුණත් ඉඳ හිටවත් ඒවායේ ප්‍රායෝගික ප්‍රතිඵලය පිළිබඳව සැලකිල්ලට ගත යුතුයි කියලා ඒ එංගලන්තයේ හිටපු අගමැතිතුමා කිව්වා. මම විශ්වාස කරන ඔබේ ආණ්ඩුවට ඒක ගලප ගන්නවා නම් හොඳයි කියන කාරණය, එවිට මේ රටේ තියෙන අප්‍රසාදයෙන් ඔබට ගැලවෙන්න පුළුවන් කියන කාරණයක් සිහිපත් කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ඔබේ ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරා. ඇතරම පුද්ගලයක් ඉදිරියේ ඒ සංකල්පයට මම කැමති. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ඔබේ ආණ්ඩුව ආරම්භ කරාට ඔබේ ආණ්ඩුවේ ටැග් ලයින් එක, ඔබේ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව බවට ක්ලීන් ශ්‍රී ලංකා පත් වුණත් අද අපිට මේ මහ පොළොව තුළ භූමිය තුළ ඒ ප්‍රගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රගතිය පිළිබඳව ඔබ ඩොලර් ඔබ බිලියන 5ක මුදලක් 2025 වර්ෂයේදී වෙන් කළ තිබුණා. හැබැයි ඔබේ ප්‍රගතිය විදිහට අපි දකින්නේ ඔබ රාජ්‍ය ආයතනවල පිරිසුදු කිරීම ශ්‍රමදාන කර, ප්‍රාදේශ සභා සම්බන්ධ කරගෙන කර, වෙරළ පිරිසුදු කිරීම කර, ඔබ විවිධ ආයතන විවිධ ස්ථාන ඔබ පිරිසුදු කිරීම කළා. ඒකට ක්ලීන් ශ්‍රී ලංකා බෝඩ් එක ගහගෙන ඔබේ මන්ත්‍රීවරු ගිහිල්ලා ඒ කටයුතු ආරම්භ කිරීම පමණයි අපි දැක්කේ කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. ඊට අමතරව ත්‍රිවිල් රටවල, බස් රටවල උපාංග ගැලවීම සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, මම ක්ලීන් ශ්‍රී ලංකා ඔබේ යථාර්ථයේ ඔබේ පණිවිඩය මේ මහ පොළොව තුල පැලවිලා නැහැ කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. අඩු ගානේ 2025 වර්ෂයේදී ඔබට යථාර්ථයක් කරගන්න බැරි වෙච්ච ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන 2026 වර්ෂයේදීවත් යථාර්ථයක් බවට පත් කරගත්තොත් හොඳයි කියන කාරණේ මම මේ මොහොතේ සිහිපත් කරනවා. නැත්නම් ඔබ පහුගිය ආණ්ඩුවලත් ওই ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් කරා. හැබැයි ඒව කරේ දේශපාලන මුහුණුවරකින් නෙවෙයි, බෝඩ් ගහගෙන නෙවෙයි, ඒවා ප්‍රාදේශ සභාවලින් ආයතන මට්ටමින් සිදු කරපු කාර්යභාරයන්. ඒ පිළිබඳව මේ මොහොතේ මම සිහිපත් කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, අපි මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ ඔබ එදා මේ පාර්ලිමේන්තුවේ 225 පිළිබඳව කතා කරපු දේවල්. කඳබඩ තියෙන මන්ත්‍රීවරු කාලා මේ පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් කාලා, කඳබඩ තියෙන මන්ත්‍රීවරු විදියට මේ රටේ සමාජය ඔබ හැඳින්නුවා. ඒ වගේම ඔබ මන්ත්‍රීවරුන්ගේ විවිධ සැප පිළිබඳ නිවාස පිළිබඳව කතා කරා. මම ඒක කතා කරන්න උත්සාහ ගන්නේ නැහැ. නමුත් නියෝජ්‍ය කාරක සභාපතිතුමිනි, ඔබ 2025 වර්ෂයේදී අද දවසේ වැය ශේෂයක් තිබෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුකම් සැපීම වෙනුවෙන් මිලියන 1568ක මුදලක් වියදම් කළා තිබෙනවා. ඒ වගේම ඔබ 2026 වර්ෂයේදී මිලියන 1621ක් දක්වා වර්ධනය කළා තිබෙනවා. අපේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවට වඩා ඔබ 2025 වර්ෂයේදී මිලියන 282ක් වැඩිපුර වියදම් කළා තිබෙනවා. ඒ වගේම 2026 වර්ෂයේදී ඔබ මේ 25 වර්ෂයට වඩා මිලියන 53ක මුදලක් වෙන් කළා තිබෙනවා. ඒ වගේම ඔබ පුරෝකථනය කළා තිබෙනවා 2027 වර්ෂයේදී මිලියන 1826ක්, 2026 වර්ෂය සඳහා ගලපනකොට ඒක මිලියන 205ක් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ඔබ පුරෝකථනය කළා තිබෙනවා 2028 වර්ෂයේදී මිලියන 1962ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුකම් සැපීම වෙනුවෙන්. මම විශ්වාස කරන එදාට වඩා ඔබ මිලියන 676ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කළා තිබෙනවා එදාට වඩා වැඩිපුර. එතකොට අපිට අහන්න වෙනවා මොකද්ද මේ පහසුකම් පිළිබඳව කියන කාරණේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමිනි, වාහන ගැන කතා කර, වාහන පිළිබඳව මම විවාදයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒක විවිධ මතිමතාන්තර තිබෙනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි 2020 වාහන සම්පූර්ණයෙන් මන්ත්‍රීවරුන්ට දෙන වැඩපිළිවෙළ නැවැත්වුවේ. ඒ නිසා ඒ කාරණියත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ජනාධිපතිතුමා මැතිවරණ පොරොන්දුවක් දුන්නා. ඔබට අපිට මතකයි ජනාධිපතිතුමාගේ වැය ශීසේ 190ක් ඉවත් කරනවා සහතිකයි කියලා කිව්වා. හැබැයි එහෙම දෙයක් වෙලා නැහැ ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. එතුමිය කිව්වා එදා ජනාධිපතිතුමා කව වේදිකාවේ 190ක් කපලා 10%ක් පමණයි වියදම් කරන්න කියන කාරණේ. නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, ඒක අද බොරුවක් බවට පත් වෙලා, ඒ වගේම NPP රජයේ යටතේ ඒ මුදල අඩු කරලා ඒ මුදල ජනතාවේ සුභසිද්ධියට ලබා දෙන එක වූ ජනාධිපතිවරයා 2024 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ, එතුමා අප්‍රේල් මාසයේ සිට ජනාධිපතිවරයාගේ වියදම් සඳහා වෙන් කරපු මුදලට වඩා විශේෂයෙන්ම ට්‍රිලියන 1.4ක මුදලක් වෙන් කරගෙන තිබෙනවා. ඒකට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයා ඒ මුදල වෙන් කර ගැනීමේදී චෝදනා කරා. නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා එතුමගේ වැය ශීෂ්‍ය ට්‍රිලියන 1.4ක මුදලක් එදා දවසේ වෙන් කරගෙන තිබෙනවා. ඒම වෙන් කරගෙන එතුමා ඒ කියපු සමාජයේ හැමෝම තබපු ඒ ජනාධිපති වැය ශීෂ්‍ය අඩු කරනවා කියන කාරණය යථාර්ථය ඔබට පත් කරගත්තේ නැහැ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. ඒ වගේම කියන්න ඕනේ අද ජනාධිපති අරමුදලෙන් විශිෂ්ට සේවාවන්ට සක් සිදු කරනවා. අපි ඒක කවදාකවත් ඒ පිළිබඳව අපි බාල විදිහට කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව හොඳ තීන්දුවක් ගත්තා. ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා ජනාධිපති අරමුදලේ ඒ යම් යම් රෝගාධාර වෙනුවෙන් වෙන්න පුළුවන් ඒ විවිධ කාරණා වෙනුවෙන් ලබා දෙන මුදල් ලබා දෙන්න ඒක ඉතාමත් වැදගත් තීන්දුවක්. ඒ වගේම අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ තීන්දුවට තවත් එකතු කරගන්න ජනාධිපතිතුමාගේ ඒ වැය ශේෂයට තවත් මුදලක් එකතු කරනවා නම් සමාජ සුභ සාධන කටයුතු වලින් එතුමාගේ වැය ශේෂය යටතේ ශිෂ්‍යත්ව ලබා දෙනවා, රෝගාධාර රෝගාවලින් පීඩා වෙන රෝගීන්ට මුදල් දෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා, අපි යෝජනාවක් කරනවා ඒ රෝගාධාර මුදල් ලබා දෙන විදිහ යම් යම් නිර්ණායක තිබෙනවා. සමහරට සුව කළ හැකි රෝගීන්ට පමණයි ඒ ජනාධිපති අරමුදලේ මුදල් ලබා දෙන්නේ. ඔබට පුළුවන් නම්, ඔබේ ආණ්ඩුවට පුළුවන් නම් ඒක තවත් දිගුවක් විදිහට, තවත් ඉදිරියට යාමක් විදිහට ඒ සඳහා පීඩනයට පත්වෙච්ච අපේ ආදරණීය ජනතාවට බෙහෙතක් ගන්න ඒ පිටින් එහෙම නැත්නම් විශාල මුදලක් වැය කරන්න වෙන ජනතාව වෙනුවෙනුත් ඔබේ ජනාධිපති අරමුදලින් යම් ඉඩක් ලැබෙනවා නම් වටිනවා කියන කාණ්‍යයත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ නගන කාරණයක්, මේ රට නියෝජනය කරමින් පාසල් වලින් විවිධ කණ්ඩායම් අපේ රට නියෝජනය කරමින් ක්‍රීඩාව වෙනුවෙන් විදේශ රටවල තරඟාවලට සහභාගී වෙනව රට නියෝජනය කරමින්. හැබැයි ඔවුන්ගේ අම්මලා තාත්තලා පාරේ කැටහොල්ලලා ටිකට් විකුණලා උදව් කරන කට්ටියකින් උදව් අරගෙන, පාසල් සංවර්ධන සමිතියෙන් උදව් අරගෙන, මහා වෙහෙසක් අරගෙන තමයි තමන්ගේ දරුවා පිටරට ඒ සංචාරයේ නෙමෙයි ඒ තරඟාවලියට සම්බන්ධ කරන්නේ. ඒ තරඟාවලිය ඉතාමත් වැදගත් මේ රටේ අනාගත ඔලිම්පික් ක්‍රීඩකයෙක් බිහි කරගන්න ඒ අත්දැකීම වැදගත් වෙනවා. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපි ඉල්ලීමක් කරනවා පාසල් දරුවන්ට ඒ සක්්‍යතාවේ නැති දෙමාපියන්ට තමන්ගේ දරුවෝ වෙනුවෙන් ගුවන් ටිකට් පත අරන් දෙන්න බැරි නම් ඔබේ ජනාධිපතිතුමාගේ ජනාධිපති අරමුදලෙන් ඒ සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළ දෙනවා නම් වටිනවා කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම අපි ළඟට එනවා, අපි මේක මම ඔබෙන් ඉල්ලන්නේ ඉතාමත් සාධාරණීය විදිහට, අද උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වරන් ලැබපු ශිෂ්‍යයන් තමන්ගේ අම්මා තාත්තට ටැප් යන්ත්‍රයක් පරිගණක යන්ත්‍රයක් ලබා දෙන්න බැරි වෙච්ච විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතන ඔවුන් මහා වෙහෙසක් ගන්නවා පරිගණක යන්ත්‍රයක් ටැප් යන්ත්‍රයක් ගන්න. ඔබ මහපොළ ශිෂ්‍යත්වයේ වැඩි කරා, අපි ඒකට කැමති. හැබැයි ඔබේ ජනාධිපතිතුමාගේ ඒ ජනාධිපති අරමුදලෙන් ඒ සක්්‍යතාවය නැති දරුවෙකුට පරිගණක යන්ත්‍රයක් ටැප් යන්ත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් යම් මැදිහත් වීමක් කරන්න පුළුවන් නම් වටිනවා කියන කාරණයක් මම මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම පොලිස් කොමිසම ගැන කතා කර මම දීර්ඝව කතා කරන්න උත්සාහ ගන්නේ නැහැ. පොලිස් කොමිසම පිළිබඳව පෙනී සිටිය ඔබ ඒක ඉවත් කිරීම වෙනුවෙන් අද ඔබ පෙනී සිටීම හාස්‍යයට කරුණක්. ඒ නිසා පොලිස් කොමිසම වෙනුවෙන් පෙනී සිටපු ඔබ, ඒ වෙනුවෙන් හඬ නගපු ඔබ, ඒ වෙනුවෙන් පෙනී සිටින ගන්නේ නැහැ කියන කාරණය අපි ඉදිරියේදී ඒ පිළිබඳව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, පහුගිය ඉතාමත් අසාධාරණ වැඩක් කරා ඔබේ ආණ්ඩුව. අපි විශ්වාස කරන්නේ එහෙම කරයි කියලා. පහුගිය නොවැම්බර් මාසේ උප පොලිස් පරීක්ෂකවරු 100ක් බඳව ගැනීම වෙනුවෙන් ඒ සියලු තරඟ විභාග තියලා, සම්මුඛ පරීක්ෂණ තියලා, ප්‍රායෝගික පරීක්ෂණ තියලා ඔවුන් සමත් වෙලා ඒ 100 බඳව ගන්න තිබිච්ච දවසේ ඔබේ පොලිසිය බාර ඇමතිවරයාය සම්පූර්ණයෙන් නවත්තලා දැම්මා. අද අවුරුද්දක් වෙනවා. අද මේ රටේ උප පොලිස් පරීක්ෂකවරු 100ක් නිවැරදිව ඉතාමත් දක්ෂ ඒ නිවැරදිව බඳව ගැනීම ඔබ නවත්තලා තිබෙනවා. ඒ වගේ අනෛතික කරුණු කරන්න එපා කියන කාරණය විශේෂයෙන් මම මේ මොහොතේ ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, මේ මොහොතේ කියන්න ඕනේ අපි මේ අලුත් ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙලට විශේෂයෙන්ම ඔවුන් අද ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය ඔබ විපක්ෂයිනෝට සටන් පාඨ නිර්මාණය කරා. ඔබ සටන් පාඨ කිව්වා, සටන් පාඨ කියලා ඔබ බලයට ගත්තා. හැබැයි අපි හිතුවා බලයට ගත්තාම, බලය ලබා ගත්තාම ඔබ සටන් පාඨ කියන එකක් නැහැ, වැඩ කරයි කියලා අපි හිතුවා. හැබැයි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තාම ඔබ ජීවත් වෙන්නේ සටන් පාඨ එක්ක. අපි දැක්කා පහුගිය මේ දින කීපෙම අපි මේ පාර්ලිමේන්තුවට සහභාගී වුණා, ඔබේ ප්‍රධාන සටන් පාඨය වුණේ වතුකම් කරු ආදරණීය මහත් මහත්මීන් වෙනුවෙන් ඔබ ලබා දීපු මුදල ගැන. ඉතාමත් වටින කටයුත්තක්. අපි අත් දෙකම උස්සනවා මේ පාර්ලිමේන්තුවේ 225ම කැමැතියි. කවුද ඒකට අකමැති? ඇයි ඔබ ඒක මේ 225 විපක්ෂයේ අකමැතියි කියලා මේ සමාජයේ බොරු සටන් පාඩයක් ගොඩනගන්නේ? අපි ඒකට අත් දෙකම උස්සලා කැමැතියි කියන කාරණය මේ මොහොතේ සිහිපත් කරනවා. එනිසා නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, අපි අපි වතුකම්කරු මහත් මහත්මිනේ ලබා දෙන මුදලට කැමැති ඒක යථාර්ථයක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අපි ඉල්ලන්නේ අද කුඩා තේවතු හිමියන් මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 90,000කට වඩා ඉන්නවා. එතකොට අපි ඉල්ලන්නේ ඒ වතුකම්කරු ජනතාව ආරක්ෂා කරනවා වගේම කුඩා තේවතු හිමියන්ගේ ඒ කටයුතු වල නියරෙන ආදනීය ජනතාවත් ආරක්ෂා කරන්න ඔවුන්ටත් ඔබ ලබා දෙන සහනාධාරය දෙන්න කියන කාරණේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. විපක්ෂය අකමැති නැහැ. ඔබ හැමදාම සටන් පාඩ ගෙනල්ලා ඔබ මාධ්‍යවලට ගිහිල්ලා ඔබේ ප්‍රධාන සටන් පාඩය බවට පත් කරගෙන වතුකම්කරු ජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. මේ මුළු පාර්ලිමේන්තුවම කැමති වතුකම්කරු ජනතාවගේ ඒ පඩිය වැඩි කිරීම පිළිබඳව. ඒ නිසා ඒ පිළිබඳව අපි වාද විවාද කරගන්න අවශ්‍ය නැහැ කියන කාරණේ මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ නිසා නියෝජක සදාවිනි මම පෞලේ කටයුත්තක් පිළිබඳව කතා කරන්න අවශ්‍ය කරනවා. පෞලක් කියන්නේ ඔබ අපි සියලු දෙනා පෞලක්. අපි පාර්ලිමේන්තුවේ පෞලක්. එතකොට පාර්ලිමේන්තුවේ සේවක කරන සේවක මහත්මාතුන් මේ පෞලේ කොටසක්. අද අපි එක පෞලක්. එතකොට මේ එක පෞලක ඉන්න කටයුත්තේදී අපි විපක්ෂ වෙන්න පුළුවන්, බාහඬ පක්ෂ වෙන්න පුළුවන්. අපි සියලු දෙනා එක පෞලක් විදිහට කටයුතු කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ තියෙනවා පාර්ලිමේන්තුවේ මේ සේවක මහත්මාතුන් විශිෂ්ට සේවාවක් කරනවා. ඔබටද අපටද ආණ්ඩුවට විපක්ෂයද කියලා නෙවෙයි. ඔවුන් ඉතාමත් සුහදශීලී ලිංගතු සේවාවක් ලබා දෙනවා. විශේෂයෙන්ම ආහාර පාන හා ගෘහපාලන අංශය වෙන්න පුළුවන්, වේද්දාරි දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, මුදල් හා ගිණුම් අංශය වෙන්න පුළුවන්, සංවේදන අංශය වෙන්න පුළුවන්, හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, තොරතුරුපත් හා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, ව්‍යවසායදායක සේවා අංශය වෙන්න පුළුවන්, පරිපාලන අංශය වෙන්න පුළුවන්, සම්බන්ධික නින්දිගේරු අංශය වෙන්න පුළුවන්. සියලු දෙනා විශේෂ සේවාවක් කරනවා. අද ඔවුන්ට ගැටලුවක් පත් වෙලා තිබෙනවා. මම මේ ගැටලුව මේ මොහොතක් කරගන්නවා නියෝජක කාර්ය සභාපතිනි මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ හැමදෙනාම ඒ පිනවන කතා කරා. පාර්ලිමේන්තුවේ සේවක හිමි තිබූ විවේක නිවාඩු දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් ගරු නියෝජක කාර්ය සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ කැප කිරීම වෙනුවෙන් හා නිවාඩු ලබා ගැනීම අවම කිරීම උත්තේජනයක් වෙනුවෙන් 2003 වසරේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ උපදේශක කාරක සභාවේ ඒකමතික අනුමැතියක් මත පාර්ලිමේන්තු කාරක මණ්ඩලය සඳහා වාර්ෂිකව ලබා නොගන්නා විවේක නිවාඩු සඳහා ඊට සමානුපාතිකව මූලික වැටුපට සරිලන දීමනාවක් ලබා දීමට පියවර අරගෙන තිබුණා. ඒ වගේම නියෝජක කාරක සභාපතිවිනි විවේක දීමනාව ලබා දීමට අඛණ්ඩව වසර 21ක් පුරාවට පාර්ලිමේන්තු කතානායකතුමාගේ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තු මහලේකම්තුමාගේ කාර්ය
මණ්ඩලයට
කාර්ය මණ්ඩලයට සභානායකතුමාගේ කාර්ය මණ්ඩලයට සහ විශේෂ විපක්ෂ නායකතුමාගේ කාර්ය මණ්ඩල ලැබූ හිමිකමක් ගරු නියෝජක කාරක සභාපතිතුමනි මෙම දිනා මෙම වර්ෂයේ සිට අහෝසි කළ තිබෙනවා. මා විශ්වාස කරන ඔබ එහෙම කරන්න ගන්නේ නැහැ. ඔබ ඒ කටයුත්තෙන් බැහැර වේවි. මොකද ඔබත් අපිත් මේ කණ්ඩායම පවුලක්. ඒ පවුල සතුට කියන අපි සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා නියෝජක කාර්ය සභාවේ මේ දීමනාව නොදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය දැඩිසේ කලකිරීමකට ලක්ව ඇත. මෑතකදී මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දැනුවත් කර ඇති අතර මේ දක්වා සතුටුදායක පිළිතුරක් ලැබී නැහැ. අපි විශ්වාස කරන සතුටුදායක පිළිතුරක් දෙයි කියලා. එබැවින් ගරු කතානායකතුමනි, ගරු නියෝජක කාර්ය සභාපතිතුමනි, මේ පිළිබඳ ඔබතුමියගේ අවධානය යොමු කර සතුටුදායක පිළිතුරක් ලබා දෙන නිසාත් ඉල්ලනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ වැටුප් සංශෝධන සඳහා ගරු කතානායකතුමා විසින් පත් කරපු කමිටු වාර්තාවේ තුල තිබෙනවා. මෙම වාර්තාවේ පාර්ලිමේන්තුවේ සේවා කාණ්ඩය ඇතුළත් වසර 5ක් 6ක් පමණ යම් ප්‍රතිලාභයක් හිමිව ඇති අතර පාර්ලිමේන්තු සේවකයන් 850ක් සේවකයන් 845කට කිසිම ප්‍රතිලාභයක් නොමැත. එබැවින් මෙම කමිටුවේ යෝජනාව නැවත සමාලෝචනය කර සමස්ත පාර්ලිමේන්තු සේවකයන් හට ප්‍රතිලාභ හිමිවන වැටුප් ක්‍රමයක් නැවත සකස් කරන ලෙසත් ඉතාමත් ගෞරවනීය නියෝජක කාරක සභාපතිතුමෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු සේවකයන්ගේ දීවනා කප්පාදු කිරීම 2025 අයවැය වර්ෂයේ යෝජනා මගින් සිදු කරන ලද රාජ්‍ය සේවකයන් නව වැටුප් සංශෝධන සමගාමීව සිදු කරන ලද අංශ 4 2025 කළමනාකරණ සේවා චක්‍රයේ මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දීර්ඝායස තිස්සේ ගෙවන ලද 140ක් රැස්වීමේ දීමනාව 23ක් දක්වත්, ඒ වගේම විශේෂ දීමනාව ලෙස ගෙවන ලද 130 දීමනාව 116 දක්වත් අඩු කළ තිබෙනවා. ඒක වැරදි නියෝජක කාර්ය සභාපතිවරුනි ඒ වෙනුවෙන් මැදිහත් වෙන කියන කාණියත් මෙම නිවාඩු නැවත පාර්ලිමේන්තු සේවකයන් ලබා දෙන ලෙසත් ඉල්ලමින්, ඒ වගේ නිලැඳුම් කාර්ය මණ්ඩලය සඳහා 2025 වර්ෂය සඳහා මේ වෙනතෙක් ලැබිලා නැහැ කියන කාණියත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා නියෝජක කාර්ය සභාපතිතුමනි අපි
ගරු මන්ත්‍රීතුමා ඔබතුමයි කාලය අවසන්
මට විනාඩියක් දෙන්න අවසන් කරන්න. අපි ඇත්තරම මේ ආණ්ඩු ආයවැය ලේඛනය පිළිබඳව අපි 2025 වර්ෂයේදී ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳව යම් ප්‍රශ්නයක් තිබෙනවා. අපි දන්නවා තව මාස දෙකක් ඉදිරියට තිබෙනවා. හැබැයි ඔබේ භෞතික ප්‍රගතිය ඉතාමත් අඩු තැනක තිබෙන්නේ. අපි විපක්ෂයකදී අපි බලාපොරොත්තු වෙන්නේ 2026 වසරේදී ඔබේ ප්‍රගතිය මේ ප්‍රගතිය හා සංසන්දනය නොවී ඉතාමත් හොඳ ප්‍රගතියක් බවට පත් වෙලා අද රටේ මිනිස්සුන්ගේ තිබෙන ඔබට තිබෙන විරෝධය අවබෝධ කරගන්න ඔබට තියෙන අකමැත් අවබෝධ කරගන්න එහෙම අවබෝධ කරගෙන ඔබ ආණ්ඩුවක් ඉදිරියට මේ ආයවැලේකින් ඉදිරියට කටයුතු කරන නම් සතුටුයි කියන කාරණාව සිහිපත් කරගෙන අවසන් කරන්න විශේෂයෙන්ම මේ කාරණේ කියලා මම අවසන් කරනවා අචින්තිතම් පිබවති චින්තිතම් පෙදී විනස්සති හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නවත් බැරුව තමයි මේ ආණ්ඩුව ඉන්නේ කියන කාරණේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමිට ස්තුතියන්ත වෙමි මම නිහඬව නම් බොමු ස්තුතියි